here to the rain.
පිළිකනාදී පිළිගැන්වීම ගරු අධ්‍යාපන ඇමතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාවහ ගෙනුම්, 2018 වර්ෂය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාවහ ගෙනුම්, 2018 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යන ආයතනයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා මොරටු විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාවහ ගිනුම්, 2018 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජෛව වේදී හා ජෛව තාක්ෂණ ආයතනයේ වාර්ෂික වාර්තාවහ ගිනුම් සහ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය ආයතනයේ වාර්ෂික වාර්තාවහ ගිනුම් මම ඉදිරිපත් කරමි. මෙම වාර්ෂික වාර්තා අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාර්යක් සභා වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි,
සුදීප් ප්‍රසම් පිළිගැන්වීම ගාමි ලොග්ගේ මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඉලියන්දල මාම්පේ මහරගම් පාර සමගි මාවතේ අංක 73 දරන ස්ථානයේ පදිංචි ඊඩීඅයි දූෂිත මෙනුවෙන් ලැබුණු පෙත්තමක්ද කොළොන්නාව සරාලමුල්ල ගමගේ වත්ත පාර රන්සෙවන අංක 304-2 දරන ස්ථානයේ පදිංචි කේඩීවී පුෂ්පකර මහතාට පෙත්තමක්ද වැල්මිල් ලහන්දිය කිඳල්පිටිය මානින්ගම පාර අංක 78B1 දරන ස්ථානයේ පදිංචි HSDS පෙරරා මහතාගේ ලැබුණු ප්‍රත්‍යමද්ද හෝමාගම පිටිපන උතුර අදානමත් අංක 383 ඒ දරණ ස්ථානයේ පදිංචි RAD ප්‍රේමදාස මහතාගේ ලැබුණු ප්‍රත්‍යමද්ද පිළියන්දල සුවාරපොළ හැඩිගම අලුත්පාර අංක 10H දරණ ස්ථානයේ පදිංචි TNL ගුණතිලක මහතාගේ ලැබුණු ප්‍රත්‍යමද්ද පිළිගන්නවා.
දුමින්ද දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, දර්ගා නගරය කුට්ටිලි වැලිගොඩ උදයන් ලිපිනේ පදිංචි GID රාජිත මදුසංක යහම්පත් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද එප්පාවල 15 යෝදලපාර අංක 65 දරන ස්ථානයේ පදිංචි IM දිසානායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද අංගමුව තුඹුල්ලේගම අංක 545 දරන ස්ථානයේ පදිංචි JM ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
ජයන්ත සමරවීර මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. H.R.K. Vimalaratna of No. 74, Koliyapitiya Road, Dambadeniya, sir.
Garu Kumara Velgamettuma. Rajikas Vikramasinghe Mahatmiya.
Garu Kathanayakathumani, කොටියාකුඹුර මත්තමගොඩ රත්නවාස අංක ඒ 432 දරණ ස්ථානයේ පදිංචි WD වික්‍රමනායක මහතාගේ ලැබුණු ප්‍රතිසම පිළිගන්වනවා.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න හේෂා විතානගේ ඇමතුමා.
මහනගරු කතානායකතුමනි,
මහ ජනාරක්ෂක ඇමතුමා.
පිළිතුරු දෙනවා. ආ එක මියගිය නිලධාරීන්ගේ සංඛ්‍යාව 2015 නැත 2016 දී එකයි, 2017 දී දෙදෙනෙක්, 2018 දී 5 දෙනෙක්, 2019 දී 5 දෙනෙක්, 2020 නොවැම්බර් 24 දක්වා 2 දෙනෙක් මිය ගිහින් තියෙනවා. ආ දෙක සැකකරුවන් මියගිය අන්දම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරුවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්වීම, මද්‍රව්‍ය වැටලීම් වලදී මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් වෙඩි තැබීම, කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්වීම, සැකකරුවන්ගේ පහරකෑමට ලක්වීම, වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පහරකෑමට ලක්වීම, සාහසිකයෙකුගේ පිහිපාට ලක්වීම, බෝම්බ ප්‍රහාරයට ලක්වීම, පාස්කු ඉදිරිදින සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කරද්දී ටිපර රථ යුදුරම් විසින් හප්පා ඝාතනය කිරීම. අංක 3 නිලධාරීන්ගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට නියමිතව තිබූ දින දක්වා මාසික වැටුප හිමි සමග හිමි සියලුම දීමනා යැපෙන්නම් වෙත ගෙවීම. වන්දි සඳහා හිමිකම් පාන නිලධාරීන්ට අදාළ වන්දි මුදල් ආයතන අධ්‍යක්ෂ ජෙනරාල් මගින් යැපෙන්නන් වෙනුවෙන් ගෙවීමට කටයුතු කිරීම. රජයේ මගින් ගනු ලබන වෙනත් ප්‍රතිපාදනයන් සහ සුභසාධන පාසුකම් දියුණු කිරීමේ ප්‍රතිපත්තියට අනුව එම ප්‍රතිලාභ නිලධාරීන්ගේ යැපෙන්නන් වෙත ලබා දීම සඳහා නිසි කටයුතු කිරීම. අදාළ කොට්ටාස භාර නිලධාරීන් සානාධිපතිවරුන් සහ කොට්ටාස මට්ටමින් පිහිටුවා ඇති රණවිරු පිරික්සුම් ඒකක මගින් යැපෙන්නන් පිළිබඳව සොයාවැලීම සහ නිලධාරීන්ගේ යැපෙන්නන්ගේ සඳහා පොලිස් රෝහල් මගින් වෛද්‍ය පහසුකම් ලබා දීම. අංක 4 ඔව්. අංක 5 මේ වන විටද නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් වශයෙන් පොලිස් නිලධාරීන්ගේ ජීවිතයට හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගේ ජීවිතවලට අපරාධකාරී තැනැත්තන්ගේ තර්ජන එල්වීම වාර්තා වූ වහාම කොට්ටාස භාර නිලධාරීන් මගින් විශේෂ හා කඩිනම් පරීක්ෂණ සිදුකර අදාළ තර්ජනය කරන්නවුන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකරන අතර වඩා බරපතල තත්ත්වයන් හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, සංවිධානාත්මක අපරාධ කොට්ටාශය, අපරාධ කොට්ටාශයේ මද්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හෝ ත්‍රස්ත මද්දන හා විමර්ශන කොට්ටාශ ආදී සුවිශේෂී කොට්ටාශ මගින් විමර්ශන සිදුකරවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකරනු ලැබේ. ඒ අනුව දැනට පවතින ක්‍රියාමාදාමය තවදුරටත් වර්ධනය කරමින් අපරාධ මැඩලීමේ රාජකාරීන් වල බරපතල භාවය අනුව රාජකාරී ඉටුකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොලිස් නිලධාරීන්ගේ හා ඔවුන්ගේ පවුල්වල අයවුලුන්ගේ ජීවිත කෙරෙහි ඇතිවිය හැකි තර්ජනකාරී තත්වයන් බුද්ධිංශවල සහයෝගයද ඇතිව පුරෝකථනය කරමින් එම තත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට සැලසුම් සකස් කරනු ලැබේ. ආ එක අපරාධ මැඩලීමේ කටයුතු වල යෙදී සිටියේදී 2015 වර්ෂයේ සිට ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන් වෙත මියගිය නිලධාරියාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට නියමිතව තිබූ දිනය වන තෙක් මාසික වැටුප් සහ සියලු දීමනා ලබා ගැනීමේ හෝ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 2.22.93 හා 21.88 ප්‍රකාරව හිමිවන වන්දි ලබා ගැනීමේ හිමකම ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් 5 දෙනෙකුගේ යැපෙන්නන්ගේ අභිමතය පරිදි රුපියල් 77,89,440 මුදලක් ගෙවා ඇති අතර ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරීන් 8 දෙනෙකුගේ යැපෙන්නන්ගේ අභිමතය පරිදි මියගිය නිලධාරීගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට නියමිතව තිබූ දිනයන් වන තෙක් මාසික වැටුප් පා සියලු දීමනා ගෙවීම කරන ලබන අතර ඝාතනයට ලක් වූ නිලධාරීන් 2 දෙනෙකුගේ යැපෙන්නන් වෙත මාසික වැටුප් පා සියලු දීමනා ගෙවීම සඳහා ගොනු සකසමින් පවතී. අංක 2 ඔව්. ඈ 1 2015 වර්ෂයේ සිට 2021-23 දක්වා ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරීන් 15 දෙනෙකු හට ඊළඟ තන්තුරට පශ්චාත් උසස් වීම ලබා දී ඇත. 2 ඝාතනයට ලක්වීමෙන් පසු උසස් වීම ලබා නොදුන් කිසිදු නිලධාරියෙක් නොමැත. 3 පැන නොනගී.
ඉසුදී අපේ ගරු ඇමතුමනි, ඉතා සාර්ථක පිළිතුරක් ලබා දුන් ඔබතුමා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයට ගරු කතානායකතුමා එනකොට මට තප්පර 30ක් විතර දෙන්න ඉතා පැහැදිලි කිරීමකුත් එක්ක ගරු ඇමතුමාගෙන් බලාපොරොත්තු වෙනවා. ගරු ඇමතුමනි, අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි ලොකු විශ්වාසයක් නිර්මාණය වෙලා තියෙනවා ඔබතුමාගේ පැමිණීමත් එක්ක. ඒ හරහා අපි විශ්වාස කරනවා මෙතෙක් කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂයෙන්ම වර්තමාන පොලිස් පතිවරයා ගැනත් අපිට ගෞරවයක් තියෙනවා. එතුමා ගැනත් විශ්වාසයක් තියෙනවා. ඒ හරහා මේ මම මේ අහපු ප්‍රශ්නෙත් එක්ක පැන නගින ඉතිහාසයේ කරුණු කාරණා කීපයක් තියෙනවා. මේකට එකතු කළම මම ප්‍රශ්න අහන්න ගරු ඇමතුමනි, අපි දන්නවා අර පහුගිය මැතිවරණ කාලේ කොටුවේ කණු උඩ නැගලා ආබාධිත රණවිරු ඉල්ලීම් වගයක් කරා, ඒ ඉල්ලීම් දෙනවා කියලා ප්‍රකාශ වුණා. නමුත් අද වෙනකොට සමාජයේ ඒක කතා කරන්නේ නැති තැනක නතර වෙලා තියෙනවා. දැන් මම මෙතනත් අහලා තියෙන්නේ යම් කිසි විදිහට පොලිස් නිලධාරිය කියලා තමන්ගේ රාජකාරී කාල සීමාව තුළ ජීවිතය අහිමුණුත් මේ පවුල ආරක්ෂා කරගන්න දෙන වැටුප් ටික සහ දීමනා ටික දෙනවට අමතරව යම් කිසි දීමනාවක් දෙන්න කටයුතු කරනවාද ඒ කියන කාරණාවත් එක තමයි දැනගන්න. මම මෙතන ඔබතුමාගෙන් ලඝු කරේ 2015 එක ගත අපේ ආණ්ඩුව කාල සීමාව මට දැනගන්න ඕන. අපි දැක්කාර නැගෙනහිර පළාතේ සේවයේදී ඉන්නකොට පොලිසියේ නිලධාරීන් කීප දෙනෙක් මැරුණ. ඒ පිළිබඳව හොයාගන්න පුළුවන් වුණාද නැද්ද කියන එක අහන ගමන් ඉතිහාසයේ අපේ රටේ ජනතාවට අමතක කරන්න මම හිතුවා ඔබතුමාත් හද සාක්ෂිය එකඟව ඉන්නවා. මේ රටේ අරන්තල භික්ෂු ඝාතනය, එතකොට දළදා මාලිගාවේ සිදුවෙච්ච ඒ සංහාරය, සීමා බෝධියට වෙච්ච සිදු බෞද්ධ විදිහට අපිට අමතක කරන්න බෑ. හැබැයි ඒ සිද්ධි සම්භාරයේ චෝදනාකරු අද නිදහස් වෙලා තියෙනවා. මම ඔබතුමාගේ හද සාක්ෂිය ගන්නවා පොලිස් දෙපාර්තමේන්තුව තුල මේ අපරාධකරුවන්ට රිංගා යාමට පහසු වෙන ආකාරයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ යම් කිසි විදියට මොකද ඕන අවශ්‍ය නැව ඔබතුමාට මට ෆයිල් දෙන්නත් පුළුවන්. ඒ දාපු චෝදනා නැවත ආපහු ගෙනහල් ඉවර වෙලා ඒ චෝදනා අලුත් කරලා නිදහස් කරලා රිංගල අධිකරණයෙන් බේරලා යන්න පුළුවන් විදියට ලිපිගොනු සකස් කිරීම ඉතිහාසයේ සිදු වුණා. වර්තමානයේ එවැනි දෙයක් සිදු වෙන්නේ නැහැ කියන සහතික දෙන්න පුළුවන්ද සහ අර පිටකොටුවේ එදා ලයිට් කණු උඩ නැගපු ඒ රණවිරුවන් වෙනුවෙන් මේ ගෞරවනීය පොරොන්දුව ලබා දෙනවද කියන එක දැනගන්න කැමතියි.
ප්‍රශ්න දෙකයි. අනිවාර්යයෙන් මේ වගේ නීතියෙන් රිංගායාම සඳහා අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා නම් ඒ නීතියෙන් රිංගා ගිය අය පිළිබඳව ඔබතුමා දන්නවා නම් කරුණාකරලා අපිට කියන්නේ ඒක නැවත විමර්ශනයක් කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි ලයිට් කණුවල උඩ නැග්ගේ ඒ මේ මං හිතන්නේ ඒගොල්ලන්ග ප්‍රධානම ඒගොල්ලන්ගේ අරමුණ නැත්තම් ඉල්ලීම වෙලා තිබ්බේ අවුරුදු 55 වෙනකන් පඩියක් ගෙවෙනවා. උදාහරණ කැටියට සටනේදී ත්‍රස්වාදීගේ ප්‍රහාරයකට ලක් වෙලා මියගේ අයගේ යැපෙන්නන්ට අවුරුදු එයාට මියගේ අයට අවුරුදු 55 වෙනකන් සම්පූර්ණ පඩිය ගෙවෙනවා. ඊට පස්සේ ගෙවන්නේ විශ්‍රාම වැටුපක් පමණයි. ඉතින් ඒගොල්ලන්ගේ ඉල්ලීම තිබ්බේ ඒ යැපෙන්නන් උදාහරණ කැටියට ඒ බිරිඳ මියන්තෙක් ඒ මුදල දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් කැබිනට් එකට දාලා දැන් කැබිනට් අනුකමිටුවක් පත් කරලා තියෙනවා. ඒ ප්‍රතිපාදනම ඒ සහනයම දැන් පොලිස් නිලධාරීන්ටත් දෙන්නට අපි තීරණය කරලා තියෙනවා. ඒකින්ද මේ විශේෂ කැබිනට් අනුකමිටුවේ තීරණය අනුව පොලිස් නිලධාරීන්ටත් ඒ සහනය ලැබෙන බව මට මේ අවස්ථාවේදී කියන්න සිත් පුළුවන්.
ගෞරව ස්තුති බුද්ධික පතින්න මැතුම. ප්‍රශ්න දෙකක් නිය ඔබතුමාගේ. ප්‍රශ්න දෙකට උත්තර එහෙම ගැට
ඇමතුතුමනි විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ පිළිතුරු පිළිබඳව. ඒ වගේම ගරු ඇමතුතුමනි දැන් මේ සිද්ධාන්තය සිද්ධ වුණාට පස්සේ ඒ අසරණයට පත්වෙච්ච උසස් වීම පඩි වැඩි වීම සිද්ධ වෙනවා. මම ඔබට යෝජනා කරනවා විශේෂම ඊයේ දිනේ අපි දැක්කා ඉතා වටිනා කියන දෙයක් අපේ රටේ රණවිරුවෝ වේරාගත්තා. ක්ලේමෝ බෝම්බ ගෙනල්ලා පිපිරීමක් සිද්ධ කරලා ජීවිත හානි ගණනාවක් වළක්වා ගැනීම වෙනුවෙන් නිර්භීතව පෙනී හිටියා. ඉතින් විශේෂයෙන්ම ඒ සිදුවීම සිද්ධ වුණා නම් සමහර වෙලාවට සාමාන්‍ය ජනතාවත් රණවිරුවනොත් මැරෙන්න පුළුවන්. එහිදී මේක දීලා දෙන එක සාමාන්‍ය. නමුත් මම ඔබට යෝජනා කරනවා මේ කර්තව්‍යයේදී මුල ඉඳලා හොයලා බලලා ගිහිල්ලා ඒක වළක්වා ගැනීම වෙනුවෙන් ඒක සොයා ගැනීම වෙනුවෙන් ඇත්ත නිලධාරීන් ආණ්ඩුව ගන්නවා වගේ මේ ගෞරවය මම විශ්වාස කරනවා මේ නිලධාරීන්ට යම් උසස් වීමක් දිරිදීමක් දීලා තවත් නිලධාරීන් කාර්යක්ෂම කරන්නත් පුළුවන් අරමුතු. ඒ වගේ සාධාරණ අරමුණ රටට පේන්න නිලධාරීන් පේන්න ඒ අවශ්‍ය වැඩපිළිවෙලක් ගත්තනම් හොඳයි කියන එක ඒ වගේ වැඩපිළිවෙලක් තියනවාද ගරු අමතු?
හරි බොහොම ස්තුතියි.
අනිවාර්යයෙන් මේ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. ඕනම හමුදාවක තියෙනවා. එයාගේම පොලිස් නිලධාරීන්ට විශේෂයෙන්ම තියෙනවා. ඕන් මේ වගේ සොයා ගැනීමක් කරලා අර ඔබතුමා කිව්වා වගේ ඒ කේමු බෝම්බේ හොයාගත් අයට
ඒ අයට විශේෂ උසස් වීම වගේම රිවෝඩ් මනී කියලා තියෙනවා අපේ එකක්. ඒ රිවෝඩ් මනී එක අනිවාර්යයෙන්ම ඒ වගේ මේ විශාල මුදලක් ඔවුන්ට දිරිමත් කිරීම සඳහා අපි ගෙවනවා. ඒ වගේම තමයි ඉතාම බොහෝ අයගේ ජීවිත බේරා ගන්න මෙහෙමක යෙදුනොත් අනිවාර්යයෙන්ම ඔහුට ඊළඟ තනතුරට උසස් වීමක පවා ලබා දෙන්න ප්‍රතිපාදනය තියෙනවා.
හරි, බුද්ධිවතුන්ට.
ගරු කථානායකතුමනි, මේ මම දෙවෙනි ප්‍රශ්නය මුදල් රාජ්‍යමන්ත්‍රීවගෙන් අහනවා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය අයන්න එක ශ්‍රී ලංකාවේ රා කර්මාන්තය ව්‍යාප්තව ඇති දිස්ත්‍රික්ක කවරේද? ශ්‍රී ලංකාවේ රා නිෂ්පාදන කර්මාන්තයේ රා නිෂ්පාදනයේ කළුතර, ගම්පහ, කුරුණෑගල, පුත්තලම, බදුල්ල, වනරාගල, හම්බන්තොට, අනුරාධපුර, උතුරු පළාතේ සියලු දිස්ත්‍රික්ක සහ නගරින පළාතේ සියලු දිස්ත්‍රික්ක පුරා විහිදී ඇත. අයන්න දෙක, එම කර්මාන්තයේ ජීවනපාය කරගත් පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාව තුළ 2019 වසර තුළදී රා මැදීමේ බලපත්‍ර ලබාගත් මදින්නන්ගේ සංඛ්‍යාව 3094කි. සුරාබදු දෙපාර්තමේන්තුව සතුව රා මැදීමේ කර්මාන්තයට අදාළව ජීවනපාය කරගත් සෙසු සේවක සංඛ්‍යාවන් සම්බන්ධ තොරතුරු සතුව නොමැත. ප්‍රශ්නය ආ උත්තරය 2019/12/31 වෙනි දිනට ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී රා නිෂ්පාදනය සඳහා බලපත්‍රලත් ආයතන සංඛ්‍යාව 32කි. රා මදින්නන්ගේ සංඛ්‍යාව 3024කි. ප්‍රශ්නය ආයන්න දෙක, බෝතල් රා නිෂ්පාදනාගාරයට අනුමත ධාරිතාව වන්නේ අදාළ වර්ෂයන්හි එම නිෂ්පාදනාගාරය විසින් මැදීමට බලපත්‍ර ලබාගත් ගස් ප්‍රමාණයට අදාළ රා පළදාවයි. ඒක ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා approved production capacity for each bottled toddy manufacturer would be the total expected toddy yield from the number of trees licensed for tapping. ආයන්න තුන, ඒ බෝතල් රා නිෂ්පාදනාගාරයට අදාළ අනුමත ධාරිතාවයේ වසරින් වසර වෙනස් විය හැකිය. එම දත්ත සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් ප්‍රසිද්ධ කරනු ලැබේ. ප්‍රශ්නය ඈ එක, මේ සුරාබදු දෙපාර්තමේන්තුවේ විෂයපත්‍රයට අයත් නොවේ. නමුත් උතුරු පළාතේ තල් රා ආශ්‍රිත කර්මාන්තකරුවන් සමුපකාර ක්‍රමය යටතේ සංවිධානය වී ඇති බැවින් සුරාබදු බලපත්‍ර ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයට සීමාවන පරිදි ලිහිල් ක්‍රියාමාර්ග අනුගමනය කරනු ලැබේ. ඈ යන්න දෙක අදාළ නැත, ඈ යන්න නොදනි.
ගරු කථානායකතුමනි, මම එතුමට ස්තුතිවන්ත වෙනවා. එතුමා සඳහන් කරා පිළිතුරේ ආ යන්නේ දෙකට එක් එක් නිෂ්පාදනයට අනුමත ධාරිතාව යන්නට දවසකට සාමාන්‍යයෙන් ගස් සංඛ්‍යාව පදනම් කරගෙන තමයි ගණන් හදන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් මම හොයලා බැලුවා දවසකට එක ගහකින් ලීටර 1.5ක් එක වෙනස් වෙන්න පුළුවන් කාලය, දේශගුණයේ විවිධ තත්ත්වයන් එක්ක. ඔබතුමා මට මීට පෙර දවසේ දැන් බදා දහපු වෙලාවේදී ඔබතුමා මට පිළිතුරක් දුන්නා. ඒ වෙලාවේදී මම ඔබතුමාට ලේඛන වගයක් ඉදිරිපත් කළා, ලේඛන දෙකක්. මේ ඒ ලේඛන දෙක මම ගරු කථානායකතුමනි දැන් සභාගතත් කරනවා සභාවේ. ඒ සභාගත කරන ගමන් ඒ වෙලාවේදී ඔබතුමා පිළිතුරක් දුන්නා ජලය, සීනි, ඊස්ට් ආදී බාහිර ද්‍රව්‍ය එකතු කරන ලද අවස්ථා නිරීක්ෂණය කර ඇති අතර එවැනි අවස්ථාවන්හිදී එම බලපත්‍ර ධාරීන්ට කාර්මික අපරාධ වාර්තාවක් කිරීමට කටයුතු වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවායි කියලා. දැන් ගරු රාජ්‍යමත්තුමනි, ගහකෙන් දවසකට ලීටර 1.5ක අඩු වැඩි වෙන්න පුළුවන් ගස් සංඛ්‍යාව අපි දන්නවා. එතකොට ඒ අනුව අපිට පුරෝකථනය කරන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් දවසකට, සතියකට, මාසයකට. හැබැයි එකසරට වැටලීම් කරනකොට ඒ තියෙන ඕන ගානට වඩා ලීටර් 60-70,000ක් තියෙන එක අර ජලය, සීනි, ඊස්ට් එකතු කරලා හදන මේ මේ අර අපරාධ වාර්තාව ගැනීම වගේ පොඩි දෙයකට අදාළ වෙන්න බෑ. ඒ කියන්නේ ලීටර් 50ක්, 100ක්, 1000ක් වගේ වැඩිවීම වෙන්න පුළුවන්. 60,000ක්, 30,000ක් එහෙම තමයි අහුවෙන්නේ. තියෙන ඕන ප්‍රමාණයට වඩා 60,000ක් වැඩියි. එතකොට ඒකෙන් පේනවා යම් කිසි නැති දෙයක් නිෂ්පාදනය කරනවා. ඉතින් මෙන්න මේක තමයි මේ කෘතිම රාවල රහස. මම ඔබතුමාගෙන් ඒ නිසා දැනගන්නට කැමතියි. දැන් මේ පිළිබඳව මට ලැබුණු තොරතුරු අනුව ඉදිරිපත් කරන ප්‍රශ්න තුනෙන් තුන්වෙනි ප්‍රශ්නේ තමයි අද මේ අහන්නේ ඔබතුමාගෙන්. මම දුන්නු මේ ලිපි ලේඛනත් එක්ක ඔබතුමාට මේ වෙනකොට මේ මම දන්නවා අයවැයට මුදල් අමාත්‍යාංශ ලොකු බලපෑමක් තියෙන නිසා කාර්ය බහුලයි. හැබැයි ඔබතුමාට මේ වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් මේ පහුගිය ප්‍රශ්න දෙකේ ඉඳලා මේ දක්වා කාලය තුල හොයලා බලන්න අඩු ගානේ කමිටුවක් පත් කරන්න හරි පුළුවන්කමක් ලැබුණද? ඒකේ ප්‍රගතිය මොකක්ද?
මම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඔබතුමා මේ විෂය පිළිබඳව දීර්ඝ අධ්‍යයනයක් කරලා තියෙන එක ගැන මම සතුටු වෙනවා. ඒ සමගම මා දැනටමත් සුරාබදු දෙපාර්තමේන්තුවේ දැනුවත් කරලා තිනවා, මුදල් ලේකම්තුමාටත් දැනුවත් කරලා තිබෙනවා මේ පිළිබඳව මට සම්පූර්ණ වාර්තාවක් ලබා දෙන්නේ කියලා. ඔබතුමා එදා මට මේ එවපු ඒ ලිපි ලේඛනත් මම ඒ අයට ලබා දීලා තිනවා. දැන් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව ඉතාමත්ම ගැඹුරින් සාකච්ඡා කරලා ඒ පිළිබඳව අධ්‍යයනය කරන්නට. ඉතින් එතකම් මට ඔබතුමාට ඉතාමත්ම මේ දීර්ඝ හෝ සංඛ්‍යාත්මක වශයෙන් උත්තරයක් දෙන්න බැරි වුණාට මට සමා වෙන්න. ඒකට මම ඊළඟ මේ දින කීපය තුළදී ඒකට යොමු වෙලා ඒ ගැන සොයන්නත් මම මේ යොමු වෙනවා කියන එකත් ඔබතුමාට මම කියලා තියෙනවා.
ප්‍රතිඅමතුමනි, මගේ දෙවනි අතුරු ප්‍රශ්නය ඔබතුමා සඳහන් කරා දැන් අද පිළිතුරු ලබා දීමේදී රා පිළිබඳව පොල්ගස් මැදීමේ බලපත්‍රය දැන් අර උතුරු නැගෙනහිර වෙන්න නම් කිතුල් ගස් වෙන්න පුළුවන් බලපත්‍ර ක්‍රමය මතයි පදනම් වෙන්නේ කියලා. දැන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දිගින් දිගටම හඳ නැගීම නිසා මේ කෘතිම රා නිපදවන්නන් ඔබතුමා නෙවෙයි, දේශපාලනයට අදාළ ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා නෙවෙයි, මුදල් අමාත්‍යාංශයේ සමහර නිලධාරීන් අල්ලස්සෝ වෙනත් වරප්‍රසාද වරදාන හරහා තමුන්ගේ ග්‍රහණයට අල්ලගෙන මේ කෘතිම රා නිෂ්පාදනය පහසු කරගන්න මේ ගස් මත පදනම් වුණු බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමේ උත්සාහයක නිරත වෙමින් ඉන්නවා. ඒ නිසා ප්‍රතිපත්තිමේ වශයෙන් මේක ගණනය කරන්න තියෙන හොඳම ක්‍රමවේදය මේක නිසා ඔබතුමා මේ ගස් මත පදනම් වුණු බලපත්‍ර ක්‍රමය එක දිගටම පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එක මගේ ප්‍රශ්නේ. ඊට අමතරව මේ පොලිසිය භාර රිය ඇඩ්මිරල් සරත් වීරසේකර මැතිතුමත් ඉන්න නිසා අර දිගින් දිගටම මම අතු කරපු විශේෂ කාර්ය බලකායට සහ පොලිසියට මේව අත්අඩංගුවට ගත්තට සුරාබදු දෙපාර්තමේන්තුවට බාර දෙන්නේ නැහැ. මම මාතරින් චෙක් කරා, මාතර කතානායකතුමනි සුරාබදු කාර්යාලයේ ඉන්නේ නිලධාරීන් 11 දෙනයි. ඔබතුමයි මායි දෙන්නව දන්නවා පොලිස් ස්ථාන වර ගණනක් තියෙනවා. ඒතර පොලිසිය කරන සෙල්ලම සුරාබදු නිලධාරීන් 11 දෙනෙකුට දිස්ත්‍රික්කේ කරන්න බෑ. මාතර මේ අපරාධ සුරා වැඩි වෙන්න හේතුව මෙන්න මේක. ඉතින් ඒ නිසා මේ අපේ යල්පැන ගිය සුරාබදු ආඥා පනතේ 48 50 52 වගන්ති සංශෝධනය කළා පොලිසියට විශේෂ කාර්ය බලකායටත් මේව අල්ලලා ප්‍රොඩියුස් කරන්න දෙන්න. අර මෙතුමා අර මේ පිළිතුරේදී කිව්වා රිවෝඩ්ස් දෙනවා කියලා. දැන් මේ සුරාවැල්ලුවම පොලිසිය STF එක අල්ලනවා. රිවෝඩ්ස් යන්නේ සුරාබද්ද දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට. ඒ නිසා මේ අල්ලන මනුස්සයට රිවෝඩ් එක යන්න ඕන. අල්ලන නිකන් ටැග් එක වගේ දෙනව මනුස්සයා තමයි රිවෝඩ් එක ගන්නෙ. පොලිසිය දුක් විඳලා අල්ලනවා. පොලිසිය ජීවිත දෙවෙනියට තියලා අල්ලනවා. විශේෂකාර බලමගේ ජීවිත
දෙවෙනියට
රිවෝඩ් එක ගන්නෙ සුරාබද්ද නිලධාරී. මෙන්න මේ ක්‍රමය වෙනස් කරන්නත් කටයුතු කරන්න පුළුවන්ද සහ අර ගස් නැදීමේ බලපත්‍ර ක්‍රමය හොසි කරනවා.
ඔබතුමාගේ ප්‍රශ්නයට මට මේ වෙලාවේ හරියටම පිළිතුරක් දෙන්නට අපහසුයි. මම මේ වෙලාවට ඔබතුමාට කිව්වා වගේ මේ පිළිබඳව මම ගැඹුරු අධ්‍යයනයක් කරලා ඊට පස්සේ ඔබතුමාට උත්තරයක් ලබා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහර කරුණු මම ඒ කරුණු ඒ දෙපාර්තමේන්තුවලිනුත් ලබාගෙන ඒක සංසන්දනය කරලා බලන්න ඕනේ. ඔබතුමා කියන කරුණු සහ ඒ කරුණුත් එක්ක යම්කිසි අපහසුතාවයක් තියෙනවද කියලා. මම ඒ වෙලාවට ඔබතුමාගේ ප්‍රශ්නේ මට පැහැදිලි. මම මේක ඔස්සේ කටයුතු කරලා ඊට පස්සේ ඒ අයගෙත් තියෙන මේ උත්තරات ලබාගෙන ඊට පස්සේ මම ඒ යම් තැනකට අපිට එතකොට හරියාකාරව ඒකට උත්තර දෙන්න පුළුවන්. ඊට පස්සේ මම ඒක දෙන්න බලාපොරොත්තු
වෙනවා. කොහොමද සුදි මොහමඩ් මුසාමිල් මන්ත්‍රීතුමා?
මම අහන ගරු කතානායකතුමා.
ඔව් එමෙතුමා.
ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැමතිස්සෙම ඒ පළාතේ ඉන්න පොලිස් නිලධාරීන් විශේෂයෙන්ම මේ මෙහෙම වලට සහභාගි වෙලා ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒක නිසා බොහෝ වෙලාවට සුරාබදු නිලධාරීන්ගේ ප්‍රමාණය මේ අවම වුණාට ඒක ප්‍රතිපූර්ණ කරනවා ඒ ප්‍රදේශයේ ඉන්න පොලිස් නිලධාරීන් විසින්.
හරි.
පොලිසියයි විශේෂ කාර්ය බලකාය උපරිම සහයෝගය දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට උසාවියට දාන්න බලයක් නැහැ අර පනත නිසා. එතකොට රිවෝඩ්ස් යන්නේ අතෙන්ට. මේගොල්ලෝ ජීවිත පරදුවට තියලා STF එකයි පොලිසිය වටලනවා. අර හරක දෙකට බෙදාගත්තම ඉස්සරහ කැලල ගත්ත එක්කෙනා වගේ තමයි.
පොලිසියට STF එක. දැන් තීරණ ඇමතුමාට ඒක. ඇමතුමා ඒක ගැන බලන්න.
ගරු කතානායකතුමනි, මම ගරු මුසම්බිල් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට උත්තරය හැටියට ඉදිරිපත් කරන්නේ වර්ෂ 2015 සිට 2019 දක්වා එක් එක් වර්ෂය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කළ යන්ත්‍රෝපකරණ ප්‍රමාණය කොපමණද ඒ පිළිබඳව පිළිතුරු වශයෙන් මම මේ ඇමුණුම ලබා දෙනවා ඒක දීර්ඝ ඇමුණුමක් ඒ නිසා මම ඒක මේ සභාගත කරනවා ගරු කථානායකතුමනි අයන්න දෙක පිළිතුර ඇමුණුම දෙකෙහි දක්වා ඇත ඒතරත් ඒකක් මම මෙතනදී සභාගත කරනවා එම යන්ත්‍රෝපකරණ ආනයනය කළ සමාගම් කවරේද යන්න වෙන් වෙන් වශයෙන් එතුමා මේ සභාවට දන්වන්නේද ඒ පිළිතුරත් ඇමුණුම තුන හැටියට මම සභාගත කරනවා ප්‍රශ්නය උක්ත කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට යන්ත්‍රෝපකරණ ආනයනය කිරීම සඳහා වැය වූ මුළු මුදල කොපමණද යන්නක් එතුමා මෙම සභාවට දන්වන්නේද ඒ මුදල රුපියල් බිලියන 1196.8යි රුපියල් බිලියන 1196.8යි ප්‍රශ්නය රණුරාගි
කතානායකතුමනි පළවෙනි අතුරු ප්‍රශ්නයේ මේක අතිවිශාල මුදලක් රුපියල් බිලියන 1196.8ක මුදලක් ඒ වගේම මම එමෙතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ පළමු වතාවෙන් මේ ප්‍රශ්නෙට උත්තර දීම ගැන විශාල දත්ත ප්‍රමාණයක් මේ තියෙන ප්‍රශ්නයක් අද රාජ්‍ය ආයතනවල විශේෂයෙන් යන්ත්‍රෝපකරණ සූත්‍ර ලබා ගනිද්දී ගොඩක් වෙලාවට මේ EU ස්ටෑන්ඩඩ් තමයි එමෙතුමා සලකා බලන්නේ. එතකොට දැන් අපේ රටේ දැන් මේවට ගැළපෙන දේශීය නිෂ්පාදන තියෙනවා. මේ දේශීය නිෂ්පාදන විශේෂයෙන් රජයේ මේ ප්‍රොකියුමන්ට් ක්‍රියාවලියේදී මේ දේශීය නිෂ්පාදන වලට යන්න බෑ මේ සලකන ස්ටෑන්ඩඩ් එක නිසා. ඉතින් මේක අපේ රටේ ටෙස්ටිං කරන්න පුළුවන් ආයතනක් තියෙනවා. විශේෂයෙන් IDB එක, NERD වගේ ආයතන හරහා සමහර ඒවා ටෙස්ටිං කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ අපේ දේශීය නිෂ්පාදන මොකද බිලියන 1196ක් කියන්නේ පහුගිය කාලේ මේ ආර්ථිකයට දරා ගන්න පුළුවන් මුදලක් නෙවෙයි. එතකොට මේවා මේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආයතන වලටත් මේ ප්‍රොකියුමන්ට් ක්‍රියාවලිය ඇතුළට එන්න පුළුවන් විදියට ප්‍රතිපත්ති වල යම්කිසි වෙනසක් කරන්න පුළුවන්ද කියන එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ මෙබැනි මුදල් ප්‍රමාණයකට අපි යන්ත්‍රෝපකරණ මේ රටට ආනයනය කරන කියන එකින්ම පෙනියනවා මේ රටේ තිසා විශාල වෙළඳපොළක් එවැනි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කරනවා නම් පිටරයි කියන එක. ඉතින් මම හිතන්නේ ඒක අපි මේ තීරුමටගෙන ඉන්පසුව ඒකෙන් කොටසක්වත් අපේ රටේම නිෂ්පාදනය කර ගැනීමට අපිට යොමු වෙන්න පුළුවන් නම් මම පිළිගන්නවා එතුමා කියපු ඒ ප්‍රශ්නය ඉතා වැදගත් කියලා. ඒ නිසා ඒ ගැනත් සලකලා බලලා ඒ EU ස්ටෑන්ඩඩ්ස් හරි යම්කිසි ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ් එකක් අපි කොහොමද අපේ යන්ත්‍රෝපකරණ මෙහෙ නිෂ්පාදනය කරනවා නම් ඒක අපි සකස් කරන්න කියන එකත් බලලා අපේ රටේ යම්කිසි කෙනෙක් යන්ත්‍රෝපකරණයක් ආනයනය කරනවා නම් ඒ ආනයනය කරද්දී අපේ රටේම ඉන්න නිෂ්පාදකයෙක් එවැනි දෙයක් කරනවා නම් ඒ අයට ප්‍රමුඛත්වය දීමටත් අපි සලකලා බලනවා කියන එක මම ගරු මන්ත්‍රීතුමාට මේ අවස්ථාවේදී කියා සිටිනවා.
ඒක තමයි ගරු කථානායකතුමනි දෙවෙනි අතුරු ප්‍රශ්නේ. දැන් මේවා අපේ රටේ නිෂ්පාදනය කරද්දී දැන් මේවට අවශ්‍ය මෝටර් වගේ දේවල් සමහර ඒවා අපිට ගේන්න වෙනවා. එතකොට ඒවා ආනයනය කරද්දී දේශීය ව්‍යාපාරිකයාට ටැක්ස් එකක් එනවා. නමුත් BOI ආයතන වගේ ඒ ආයතන වලින් BOI එක හරහා තියෙන සමාගම් මේවා ගෙන්වීමේදී ටැක්ස් එක ෆ්‍රී වෙලා ගේන්න පුළුවන් බදු සහනයක් ලැබෙනවා. ඉතින් මේකෙදී අර දේශීය නිෂ්පාදනයකටත් දැන් මේ රජයේ විශාල වශයෙන් බදු සහන ලබා දීලා තියෙනවා. නමුත් මෙන්න මේ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම විශේෂයෙන් යන්ත්‍ර සූත්‍ර වලට වැය වෙන විශාල මුදල් ප්‍රමාණය ගැන ගරු ඇමතුමා බිලියන 1100 ගාණක් 196ක් වැය වෙලා තියෙන නිසා ඒ යම්කිසි බදු සහනයක් ඒ දේශීය නිෂ්පාදකයාට. මොකද මේක ඉභාගාතයේ බදු සහනය දිය යුතු නෑ. විශේෂයෙන් රජයේ නිර්දේශයන්ට යටත්ව ඒ ක්‍රියාත්මක වන සමාගම් බලලා බදු සහනයක් දෙන්න කටයුතු කරන්න පුළුවන්ද කියන.
ඒක කථානායකතුමනි සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන යම් යම් කන්සියුමබල්ස් වගේ වලට අමතරව මෙවැනි යන්ත්‍රෝපකරණ සකස් කිරීම නැත්නම් නිෂ්පාදනය කිරීම ටිකක් ඉතාමත් අමාරු කාර්යයක්. ඒ නිසා ඒවා කිරීම සඳහා ලොකු ආයෝජනයක් කරන්න සිදු වෙනවා. ඒ නිසා මම හිතන්නේ තුමාගේ ප්‍රශ්නේ අදාළයි. ඒ පැත්තෙන් බලද්දී අපි ඒවට යම් කිසි ආකාරයකට සහනයක් ලබා දීලා ඒවා දිරිමත් කිරුවොත් තමයි ඒවා සිදු වෙන්නේ මේ රටේදී. එතුමාගේ ඒ අතුරු ප්‍රශ්නේ මම මේ ගැන තවදුරටත් අධ්‍යයනය කරලා අපිට යම් යම් අවස්ථාවලදී එවැනි සහනයක් ලබා දෙන්නට පුළුවන් නම් අපි ඒක ලබා දෙන්නටත් බලාපොරොත්තු වෙනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.
හයි. හොනරබල් වේලුකුමාර් ඇබ්සන්ට්. Honorable Kings Nelson.
Garu kathanayakathumani ahano. Samayen. Garu kathanayakathumani. Me prashne ape Garu Kings Nelson mantuma asa thibena e palawini prashneyata pirithura gammana 48 ගම්මාන සංඛ්‍යාව කොපමණද කියලා අහලා තිනවා පානීය ජල දුෂ්කරතා තිබෙන දෙක ගම්මාන වල ලයිස්තුව එය නාමාවලියක් ඒ අංක ඇමුණු මේ තිබෙන ඒ නාමාවලිය කියවීමේ අර්ථයක් නැහැ තුමාටත් නැහැ මටත් නැහැ ඊගවට තුන්වෙනි ප්‍රශ්නේ මේ ගම්මාන වල පානීය ජල ගැටලුව විසඳීමට අමාත්‍යාංශ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද ඒක තමයි වැදගත් ප්‍රශ්නය ඒර පිළිතුරු මෙසේයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසන් 299ක් ඇති අතර එයින් දැනට ජාතික ජල සම්පාදන ජලපවාන මණ්ඩලය මගින් ග්‍රාම නිලධාරි වසන් 106කට ජල පහසුකම් ලබා දෙනු ලැබේ. එසේම දැනට ක්‍රියාත්මක පුරණගුම එක වෙන ව්‍යාපෘතියක් එක අපා මාත්‍යංශයේ නෙමෙයි. වකුගඩු රෝග නිවාරණ ව්‍යාපෘතිය එක ජනාධිපති කාර්ය කාර්යසාධක බලකාය යටතේ. ඊළඟට පිබිදෙමු පොළොන්නරුව එකත් අපේ අමාත්‍යාංශයට තේන්නේ මෙන්න මේ ව්‍යාපෘති මගිනුත් පානීය ජල ආවරණයක් ව්‍යාප්ත කරමින් තිබේ මේ ව්‍යාපෘති වල කටයුතු හා ජාතික ජල සම්පාදනය ප්‍රමුඛතා ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේවා මගින් අපි බලාපොරොත්තු වෙනවා ජල ගැටලුව විසඳීමට ක්‍රියාත්මක වැඩපිළිවෙලක් දකින්නට පුළුවන් වෙයි ඒ වැඩපිළිවෙල 2022 වෙන විට අවසන් කිරීමටත් පුළුවන් වෙයි අර ප්‍රමුඛතා ව්‍යාපෘති අපේ ජල සම්පාදන මණ්ඩලයේ මින්නේරිය පොළොන්නරුව ගල්ලෑල්ල මැදිරිගිරිය හා පිරිපාදු මධ්‍යස්ථාන වැඩි දියුණු කොට ජලය ලබා දීමට යෝජිතයි මේ හැම එකම තියෙනවා ජල සම්පාදන ව්‍යාපෘති ඒවයි පිරිපාදු ධාරිතාව එමදි ඒවා වැඩි දියුණු කළා ඒ ප්‍රමුඛතා ව්‍යාපෘති මගින් අපිට පුළුවන් වෙනවා වැඩි ප්‍රමාණයක් ජලය සපයන්න ඒ වගේම පොළොන්නරුව නැගෙනහිර ජල සම්පාදන ව්‍යාපෘතිය ඒ මගින් අර ඉස්තරම කිව්වා අර ඉතුරු ගම්මාන 48 ආවරණය වෙනවා ඒ ඇතුළු එම ව්‍යාපෘතිය මගින් ආවරණය නොවන සියලුම ප්‍රදේශ සඳහා පානීය ජල ලබා දීමට කටයුතු කෙරෙනවා මේ ව්‍යාපෘතිය ටෙන්ඩර් අගෙම අවසන් කරලා තියෙන්නේ ඒ චයිනා ආභ ඉංජිනේරින් සමාගමට කොන්ත්‍රාත්තුව දී තිබෙන්නේ මෙම ව්‍යාපෘතිය 2024 වන විට අවසන් කිරීමට නියමිතයි.
ගරු කථානායකතුමනි මම ගරු ඇමතුමාට මෙහෙමත් ස්තුතිවන්ත වෙනවා. ගරු ඇමතුමනි වැලිකන්ද සිංගපුර මහවැලිතැන්න ගම්මානයේ විශේෂයෙන්ම ඔබතුමාකව ඔබතුමාගේ අමාත්‍යාංශ රදාන කියලා පිපිදුණු පොළොන්නරුව යටතේ වතුර ටැංකියකුත් හදලා තියෙන්නේ නලලින් ක්‍රමය තුලින් ලොකු ලිඳකුත් හදලා තියෙනවා හැබැයි ප්‍රමාණවත් මදියේ ඒ ලිඳේ තියෙන ජලය මීටර් 800කට එහා පැත්තෙන් තියෙනවා ලොකු ගඟක් තියෙනවා ඉතින් මමගේ පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාගේ අමාත්‍යාංශ මැදිහත් වෙලා බැරිද ඒ ටැංකියට මීටර් 800යි තියෙන්නේ ඒ එතන
පුළුවන් ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ඒ කාපිට යොමු කිරීම ගැන ස්තුතියි ඒ තියෙන්නේ සිංගපුරද වැලිකන්දේද
මහවැලිතැන්න ගම්මානේ තමයි
සිංගපුර වැලිකන්ද සිංගපුර මහවැලිතැන්න ගම්මානේ දැන් මේ පිබිදෙම පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ සිද්ධ වෙන්නේ ක්‍රියාදාමය වඩා සාර්ථක කිරීමට උවමනා මැදිහත් වීම අපේ අමාත්‍යාංශයෙන් කිරීම තුලින් අපිට මේක ඔබ බලාපොරොත්තු වෙන තත්ත්වයට ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක මට යොමු කිරීම ගැන ඔබතුමාට ස්තුතියි.
මොනේ මගේ දෙවැනි ප්‍රශ්නේ දැන් මහවැලි ගඟ ඇති වෙන්න ජලය තියෙනවා ගරුවැමතුමා. දැන් මහවැලි ගඟේ දැනටමත් කදුරුවෙල පොළොන්නරුව බැඳිවැව මේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙටම පානීය ජලය ලබා දෙන්නේ මහවැලි ගඟේ දැනට ක්‍රියාත්මක වෙන ඒ ජල පොම්පාගාරයෙන් මගේ දෙවැනි ප්‍රශ්නේ තමයි මේකේ අනිත් පැත්ත දැන් දිඹුලාගල මනම්පිටිය වැලිකන්ද මේ ප්‍රදේශවලට මේ පොම්පාගාරයෙන්ම
ජලය ලබා දෙන්න පුළුවන් අය ජලය ඇතිවෙන්න තියෙනවා. එතකොට ඔබතුමාගේ අමාත්‍යංශයෙන් මම අහන්න කැමති මේ වැඩසටහන ගැන ඔබතුමා දැනුවත්ද, නැත්නම් මේ මෙහෙම වැඩසටහනක් ඉදිරියේදී ඔබ කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක ප්‍රශ්නයයි මගේ
තියෙන්නේ. මේ සියලුම පොළොන්නරුවට නැගෙනහිරින් තිබෙන්නා වූ ප්‍රදේශ ආවරණය වෙනවා පොළොන්නරුව නැගෙනහිර මහා ව්‍යාපෘතිය මගේ. ඊට අමතරව අර මම කලින් කියන ලද ප්‍රමුඛතා ව්‍යාපෘති වලින් ඒවායේ පිරිපාදුව වැඩි දියුණු කළා. ඒ දැන්ට ආවරණය නොවන ගම්වලට ලබා දෙන්න කටයුතු කරනවා. ඔබ කියන නිශ්චිත ඒ ගම්මාන ගැන මම ඔබට පිළිතුරක් දෙන්නම්. ගොහිල්ලා විමසලා බලලා ඒ කිව්ව ගම්මානවල නම් ඔබතුමාගේ ඒ අසු ප්‍රශ්නය හන්සාඩ් වාර්තාවෙන්ම ලබා ගන්න.
ඕ මිස්ටි ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා, අධ්‍යාපන මන්ත්‍රීතුමා,
ගරු කතානායකතුමනි මම අහනවා.
ගරු කතානායකතුමනි, ගරු මයන්ත දිසානායක මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු මෙසේයි. අයන්න එක දීර්ඝ විස්තරයක් තියෙනවා ගරු මන්ත්‍රීතුමනි, ඒක පළවෙනි ඇමුණුමට ඇතුළත් කරනවා. ආ දෙක ඒ වගේම විස්තර සහිත ඇමුණුමක් ගරු මන්ත්‍රීතුමා වෙත ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අයන්න තුන වැඩ අවසන් කර තිබෙන ගොඩනැගිලි සංඛ්‍යාව 2030කින්. අයන්න හතර වැඩ අවසන් නොකරන ලද ගොඩනැගිලි සංඛ්‍යාව 640කින්. අයන්න පහ එම ව්‍යාපෘතිය, ඒ කියන්නේ හොඳම පාසල, ළඟම පාසල, හොඳම පාසල කියන ව්‍යාපෘතිය සඳහා වියදම් වූ මුදල රුපියල් මිලියන 47,317ක්. ඒ අනුව ගරු කතානායකතුමනි, ආයන්න එක නැත, ආයන්න දෙක අදාළ නොවේ, එයන්නත් අදාළ නොවේ.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි ඔබතුමා ඉතා පැහැදිලිව අපේ ප්‍රශ්නවලට උත්තර දීම පිළිබඳව. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට I would like to ask the Honorable Minister to make a statement regarding the online system of education and also in terms of correcting exam papers and the transportation given to teachers, especially in relation to the COVID-19 scenario that is in the country.
ඔන්ලයින් ක්‍රමය ගරු කතානායකතුමනි, ඒ ඒ ඒක අපි කරගෙන යනවා. විශේෂයෙන්ම ගුරු ගෙදර ඊතක්සලාව වැනි වැඩපිළිවෙළවල් අපි ආරම්භ කරලා තිබෙනවා. පාසල් සෑහෙන සංඛ්‍යාවක් වහලා තිබෙන අවස්ථාවක. දැන් අපේ රටේ තිබෙන ගරු මන්ත්‍රීතුමා දන්නවා සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10,165. ඒකෙන් හරි අඩක් විවෘත කිරීමට අපහසු තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. ඒ කියන්නේ පාසල් 5,100ක් විතර විවෘත කරන්න බෑ. ඉතින් ඒ දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා මේ ඔන්ලයින් ක්‍රමය අපි කරගෙන යනවා. හැබැයි මම දකින හැටියට ඒක සම්පූර්ණ විසඳුමක් නෙවෙයි. It is a supplement. It cannot be a substitute. Because they cannot reach children in all parts of the country. ඒ නිසා ඒ දරුවන්ට වෙන පාඩුව අවම කර ගැනීම සඳහා අපි ඒක දියත් කරගෙන යනවා. ඔබතුමා අහපු දෙවන ප්‍රශ්නය මේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන පුද්ගලයන් ඒ අනිත්‍යයට ප්‍රවාහන පහසුකම් අපි සපයා දෙනවා. ඒ වගේම එක එක විභාග මධ්‍යස්ථානයටත් අමතර රුපියල් 10,000ක දීමනාවක් අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩ කටයුතු කරගෙන යනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, I think I asked that first question in relation to the COVID-19 scenarios. Thank you for giving me the answer. Mage devani athuru prashne man kemathi nalin bandara metthuma wathin ahanna.
Om stuti amanta ape sahodara mantuma garu amathune ma obathumayen ahanne me island patthare palaweni da patthunu pravruttiyak sambandhawa henchman as director general of sports kiyala pravruttiyak tiyenawa. ඒකේ පැහැදිලිවම ඔබතුමා දන්නවා අධ්‍යාපන පරිපාලන සේවයේ පළවෙනි පන්තියේ තනතුරක් තමයි ඩිරෙක්ටර් ජෙනරල් තනතුර. ඒ තනතුර සඳහා සුදුසුකම් නැති අනිල් වීරසිංහ කියලා පුද්ගලයෙක්ව කැබිනට් අනුමැතිය ලැබුණායි කියලා ප්‍රවෘත්තියක් තමයි මේකේ පළ වෙලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අධ්‍යාපන පරිපාලන සේවය වගේ උසස් තනතුරකට ඒ සුදුසුකම් නැති මොකද පරිපාලන ශේත්‍රයේ තොර අනිකුත් ඊට වඩා පහළ නිලධාරීන්ට අණ දෙන්න සිද්ධ වෙනවා මේ සුදුසුකම් නැති පුද්ගලයාට මේ හරහා විශාල අද නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා මේ අමාත්‍යාංශය තුල අධ්‍යාපන ශේත්‍රයේ ඒ නිසා ඔබතුමා මේ සම්බන්ධව කරුණු දන්නවද මේ කරුණ ඇත්තද මේක නිවැරදි කරන්නයි මේ නැත්තම් මේක මේ වැරද්ද වෙන්න ඉඩ තියන්න එපා කියලා ඔබතුමා ඉල්ලන එකට නිවැරදි පිළිතුරක්
ගරු නලින් බණ්ඩාර ජයමහා මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්නයට පිළිතුර වශයෙන් මම පැහැදිලිව ප්‍රකාශ කරනවා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා නැහැ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා මගේ අත්සනෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාත් එපමණද කිසි ඒ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළාත් නැහැ ගරු මන්ත්‍රීතුමනි කැබිනට් අනුමැතියක් නැහැ එවන් පත්වීමක් සඳහා කැබිනට් අනුමැතියක් නැහැ කැබිනට් කැබිනට් අනුමැතිය ඉල්ලමින් කැබිනට් පත්‍රිකාවක් මම ඉදිරිපත් කළාත් නැහැ
හරි කොහොමද ඉස්සරි
එමෙ ගන්න
චා හොන්ඩබල් චාල්ස් නිර්මලනාදන්
ගෞරව සභානවරගලේ නාටක කරයි කතානායකතුමනි ප්‍රශ්න අංක 1 ආ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එක් එක් දිස්ත්‍රික්කවලින් ඉඩම් පවරා ගන්න නොමැති අතර වනාන්තර ලෙස කළමනාකරණ කළ හැකි රජයේ ඉඩම් සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත මෑත භාගයේදී එනම් 2012 වසරේ පසු වනාන්තර ගැසට් කිරීමදී GPS තාක්ෂණය මගින් එම භූමි භාගය තුළ පවතින රජයේ ඉඩම් පමණක් වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර ඇත ඒ ප්‍රක්ෂිත හා සංරක්ෂිත ලෙස ගැසට් කර ඇති වනාන්තර ලැයිස්තුව මෙතන අමුණලා තියෙනවා මම ඔබතුමාට දෙන්න පුළුවන් වෙයි ඒ අමුණුමත් එක්ක ආ දෙක උතුරු පළාතේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 888,400යි උතුරු පළාතේ ගැසට් මගින් වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර ඇති සමස්ත භූමි ප්‍රමාණය 392,164යි ගැසට් මගින් වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර ඇති භූමි ප්‍රමාණය උතුරු පළාතේ සමස්ත භූමි ප්‍රමාණය ප්‍රතිශතය ලෙස 44%. ආ එක් එක් දිස්ත්‍රික්කවලින් සංරක්ෂිත රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී ඒ සඳහා යොදාගෙන ඇත්තේ වනාන්තර ලෙස කළමනාකරණය කිරීමට හැකියාව ඇති රජයේ ඉඩම් පමණි. ඈ ඉඩම් පවරා ගැනීම සිදුකර නොමැති අතර ගැසට් මගින් වනාන්තර ප්‍රකාශයට පත් කර ඇත. ඈ අදාළ නොවේ. දීර්ඝ වශයෙන් උත්තර දෙන්න තියෙනවා ඕන නම් ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්.
நன்றி கௌரவ அமைச்சரவர்களே இந்த தற்பொழுது நீங்கள் கூறியதில் வடமாகாணத்தில் 42 வீதமான நிலங்களை வன இலாகா திணைக்களம் தன்வசம் வைத்திருக்கிறது என்பதை நீங்கள் கூறியிருந்தீர்கள் கௌரவ அமைச்சரவர்களே என்னுடைய முதலாவது கேள்வி இந்த GPS மூலம் இடங்களை கெசட் பண்ணுறபோது நீங்கள் கூறுகிறீர்கள் வனம் இருக்கின்ற இடங்களை மரங்கள் இருக்கின்ற இடங்களைத்தான் GPS மூலம் வர்த்தகமானி அறிவித்தல் செய்ததுண்டு என்னடா யுத்தத்தின் போது 83-84 ஆண்டு காலப்பகுதியில் மக்கள் இடம்பெயர்கிறார்கள் இடம்பெயர்ந்து அவர்களுடைய வயல் நிலங்கள் மேட்டு நிலங்கள் அவர்கள் மீள குடியேறிய போது அந்த பிரதேசத்தில் 20-25 வருடங்களாக முளைத்த மரங்கள் இருக்கிறது அந்த இடங்களையும் வன இலாகா திணைக்களம் GPS மூலம் கசட் பண்ணியிருக்கிறது ஆகவே நான் என்னுடைய கேள்வி என்னென்று சொன்னால் அவர்கள் முதல் செய்ததுக்குரிய ஆதாரங்கள் இருக்கிறது அவர்கள் முதல் அந்த இடத்தில் உளுந்தோ நெல்லோ பயிரிட்ட ஆதாரங்கள் இருக்கிறது ஆகவே அந்த ஆதாரங்களை மாவட்ட அதிகாரிகளிடம் சமர்ப்பிக்கின்ற போது அதை அவர்களுக்கு கொடுக்கக்கூடிய வகையில் நடவடிக்கை எடுக்க முடியுமா என்றதை நான் கேட்டுக்கொள்கிறேன்
ஆமாம் யோசிச்சுட்டு பார்த்துட்டு விசாரிச்சுட்டு தான் உங்களுக்கு பதில் கொடுக்கல
இருக்கு அவர்கள் இடம்பெயர்ந்து அவர்களுடைய காணி இடம்பெயர்ந்து போனதன் பின்பு மரம் முளைக்குது நீங்க GPS எல்லாம் கெசட் பண்ணிட்டீங்க அவர்களுக்கு வாழ்வாதாரத்துக்கு நிலம் இல்லை இப்ப அதான் உண்மையான பிரச்சனை அதை நீங்க ஒருக்கா பாருங்க இரண்டாவது கேள்வி கௌரவ அமைச்சர் அவர்களே
அது விசாரிச்சுட்டு பார்க்க வேணும் நல்லா உங்களுக்கு உதவி செய்யறேன்
பிரதேசங்களில் மிக முக்கியமாக
கால்நடை வளர்ப்பு என்பது பலருடைய பிரதானமான தொழிலாக இருக்கிறது. கால்நடை வளர்ப்பு என்பது மிக பிரதானமான தொழிலாக இருக்கின்ற காரணத்தினால் அவர்களுக்குரிய மேய்ச்சல் நிலங்கள் மிக அளவில் பிரச்சனையாக இருக்கிறது. நீங்கள் கூறுகின்ற வகையில் ஏற்கனவே 42% வன இலாகா திணைக்களம் இருக்கின்ற போது அந்த வன இலாகா திணைக்களத்துக்குள் தனவி மேய்ச்சல் நிலங்களை எடுப்பதற்கு மாவட்ட அபிவிருத்தி குழு கூட்டங்களில் தீர்மானம் எடுக்கின்ற போதும் வன இலாகா திணைக்களம் அதை தருவதற்கு மறக்கிறது. இப்ப நான் கௌரவ அமைச்சரிடம் பணிவாக கேட்டுக்கொள்ள வேண்டும் என்று சொன்னால் பண்ணையாளர்கள் தங்களுடைய கால்நடைகளை குறிப்பாக தற்போது இருக்கின்ற காலப்பகுதியில் தற்போது மழை பெய்கிற காலப்பகுதியில் வெள்ளாமை செய்கின்ற காலப்பகுதியில் தங்களுடைய கால்நடைகளை பராமரிக்கக்கூடிய இடங்களை மாவட்ட அரசாங்க அதிபர் அடையாளப்படுத்தி பிரதேச செயலாளர் வனையிலாக திணைக்களத்தையும் கூட்டிக் கொண்டு அடையாளப்படுத்தினாலும் அவர்கள் அந்த இடத்தில் மறுக்கிறார்கள். நாங்கள் பணிப்பாளர் நாயிடம் கேட்க வேண்டும், அமைச்சரிடம் கேட்க வேண்டும் என்று கூறுகிறார்கள். கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் அவர்களுக்கு ஒரு ஆலோசனை வழங்க முடியுமா? மாவட்ட அபிவிருத்தி குழு கூட்டங்களில் எடுக்கப்படுகின்ற தீர்மானங்கள் அந்த மேய்ச்சல் நிலங்களுடைய இடங்களை அவர்களை கால்நடைகளை பராமரிப்பதற்கு விடுவதற்கு நீங்கள் அவர்களுக்கு ஆலோசனை கொடுக்க முடியுமான்னு நான் கேட்டுக்கொள்கிறேன்.
நான் தமிழ் சொன்னா கொஞ்சம் கொஞ்சம் பயிலச்சு இருக்கு, அதுக்கு தயவு செய்ய வேணும். அந்த அது நிம்மதியா யோசிச்சு பார்க்க வேணும். ஏன்னா அந்த பொரஸ்ட்ல அதாவது பாணி கொடுத்தா அந்த மாடு எல்லாம் போட்டுட்டு மரம் வெட்டுக்கிறதுக்கமா பாக்குறான். அது யோசிச்சு பார்க்க வேணும். நாங்க வாரக்கிழமை வந்துட்டு நம்ம ரெண்டு பேரும் இருந்துட்டு பாக்குவோம்.
ஓ நிர்மலாதி நமத்துவம்
கிராமத்துமா இந்த தேங்க அர பொரஸ்டேக்கே தேங்க கதாவல்ட கல கப்பணுவா கீழா கியன்னு ஏகே மினிசு பன்சியக்கின்னா கூட எக்கனிக்கு தென்னிக்கு ஏம கரணும். ஏ நிசா மினிசு பன்சியம் எத்துல எக்கனிக் தென்னிக்கு ஏ கரப்பிடட்ட மினிசு பன்சியம ஏ கொள்ளு ரசாவனத்து இந்த இந்த வேணவா தேங்க மம கியன்னே அமத்துமார கல கப்பன கட்டியே பொலிட்டிக்கல் சப்போர்ட் கட்டி வித்தரா ஏம கரன்னே அனித் கட்டியே ஏம ஏக்கடை அண்ணே போலீசி சப்போர்ட் நத்தம் ரஜே சப்போர்ட் என்ன கட்டி வித்தரா கலே கப்பன்னு சாதாரண மினிசு ஏக்கடை அண்ணே கர்நாகல அமைத்துமா சாதாரண மினிசுவல்ட்ட உதவுகரண விதியட்டம தீந்துவ கண்டக்கலாம் அவங்க இல்லையும் கரணும்.
கரு கத்தானாயகத்துமணி சாமானியங்க எல்டிடி கீழே கேப்போம் ஒக்கம் எல்டிடி நிவேணி எவனாட்டு மகா வினாசியா குணானி ஏ வகே சியலு தமிழ ஜனதாவ கீழே கேப்போம அப்படி தமிழ ஜனதாவத்தை கேக்கட்டி இன்னும் என்னசா அவட்டு உதவுகரான லாஸ்தி என்னசா ஏ மத்தியாத்தக்க நிவே யண்டூனி நான் ஜோயின் கீரிலக்னவே மங்கியத்தாக்கு அஹண்டுக்கோ தேவகுலங்கத்தாவ கியான மம கியானே மேகட சம்பந்த வேணக்கோட்டு மே சம்பந்தத்தாவே கன கத்தாக்கணுக்கோட்டு மங்க உபட்ட கியானே கஸ் கப்பனவனம் கஸ் கப்பன துங்கத்திர தினக் நிசா மே பிரச்சனை தீனோ கீழே மங்க உதாரண கேட்டிட்டு தான் உபட்ட கியூவே உபட்ட உதாரண கேட்டிட்டு தான் கியூவே மே உதாரண கேட்டிட்டு மம கியூவே ஏனிசா ஏக ஹோயல பல்ல மங்க உபட்ட உதவு கரான்
ரைட் பௌமி ஸ்துதி ஹொனரபிள் சமான் பிரிய ஹேரத்
மங் அஹனா கரு கதாநாயகத்துமணி
கரு கதாநாயகத்துமணி கரு சமான் பிரிய ஹேரத் மந்திரிதுமா விசின் அசண்டத பிரச்சனையிட்டு பிடித்துரு மெசேயி அயன்னைக்க குளியாப்பீட்டிய மெத்திவன கொட்டாசே பீட்டி ஜாதிக பசுசம்பத் மண்டேட் அயத் நாரங்கல் வத்துவேட் அயத் இடமக பசுவே ரஜே தாட்சண பீட்டைய காரம் கிரியன முல்கல தெபு அது ஓ அயன் தெக்க குளியாப்பிட்டிய நாரங்கல் பிரதேசேதி இதிகிரிமட்ட யோஜித போ திபு தாட்சண வித்யாபீட்டைய சந்தா முல்கல தபா திபு நது எஹி இதிகிரியம் கட்டியுத்து மெதைக் ஆரம்பிக்கிற நொமெத் தான் படங்கிறன் ஆயன் எக்க எம தாட்சண பீட்டைய ஆரம்பிக்கிறீமே பிரதான அருமுணு எட்டியிட மேவா சந்தான் கரான் போடுவான் பாசல் பத்தியிட நவ தாட்சணிக தினமஹா யாபத் ஆகல்பவலின் பிரிப்புன் வகக்கிவியுத்து குரு பிரிசாக் தாயாது கிரியன் අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ සහ අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ පන්තිවල තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ගේ ඌනතාවය අවම කිරීම. අධ්‍යාපන පොදු සහතික උසස් පෙළ තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාරන සිසුන්ට තාක්ෂණ විෂය ගුරු ශික්ෂණ ලාභීන් ලෙස උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසීම. හා වර්තමානයේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ට තම වෘත්තීය සංවර්ධනය සඳහා සේවාස්ත ගුරු පුහුණුව ලබා දීම. ඒව තමයි ප්‍රධාන අරමුණු ගරු කතානායකතුමනි. ආයන්න දෙක තාක්ෂණ පීඨය මේ වනතෙක් ආරම්භ නොකිරීමට හේතු, ඒක තමයි ප්‍රශ්නයේ වැදගත් කොටස. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඉදිරියේදී විශ්වවිද්‍යාල මට්ටමට උසස් කිරීමට යෝජිත බැවින් හා තාක්ෂණ වේදයේ විෂය ධාරාව සඳහා ක්‍රියාත්මක වන එකම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මේක විතරයි තියෙන්නේ. මේ වන බැවින්ද පහසුවෙන් ළඟා විය හැකි හා භෞතික පහසුකම් පහසුවෙන් සපයාගත හැකි කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍රීය ස්ථානයක මේ ස්ථානගත කළ යුතු බව අපි විශ්වාස කරනවා. ආයන්න තුන මුල්ගල තැබීමේ උත්සවය සඳහා වැය කළ මුදල රුපියල් 11,61,160. ආයන්න හතර මේ සඳහා වෙන් කළ ඉඩම මේ විට අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීම සිදු කර ඇද්ද? ඔව්. ඒ අනුව ඈයන්න අදාළ නොවේ ගරු කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, මම හිතන්නේ ස්තුතිවන්ත නගර ඇමතුමාට මගේ මං හිතනවා මේක ප්‍රධාන වශයෙන් මේ ප්‍රශ්නේ අහන්නත් හේතු වුණේ ජනතාව අතර වැරදි මතයක් යනවා කරු ඇමතුමනි, අපි මේ අපේ ආණ්ඩුව විසින් මේක ආරම්භ කරන්නේ නැහැ කියන කාරණේ සම්බන්ධයෙන්. ඇත්තටම විශාල මම ඇත්තටම ඔබතුමා හැබැයි මේ ඉඩම අධ්‍යාපන අමාත්‍යාංශයට සැබෑම පවරගෙන තියෙනවා කියන කාරණේ සම්බන්ධෙත්, විශේෂයෙන්ම අධ්‍යාපන පහුගිය රජයේ අධ්‍යාපන ඇමතුමට අකිලිරත් කාර්යසම් මහත්තයාගේ ආසනය තමයි කුලියපිටි ආසනය. එතුමා ජීවත් වෙච්ච ආසනය. එතකොට මේක ඇත්තටම සියලුම දේවල් මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති මහතුමා ඉඳලා සියලුම බොහෝ දේවල් මේ ආසනයට ගෙනාවා. නමුත් ඇත්තට මේ ඉඩමේ මේ වෙද්දි ගරු ඇමතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම දැන් මේක අක්කර 12ක පමණ ඉඩමක්. එතකොට මේකේ තිබිච්ච සස්ත්‍රීක පොල් ගස්. එතකොට මේ අකිලදාත් කාර්ය සම්මහත්තයගේ චග්ගෝලේ තමයි මේවා කපාගෙන ගියේ. එතකොට මේ සම්බන්ධයෙන් මම හිතන්නේ අමාත්‍යාංශයේ යම් කිසි සටහනක් තියෙනවද මේ පොල් ගස් කැපීම සම්බන්ධයෙන්? ඒ වගේම පොල් ගස් මම හිතන්නේ මේවා ටෙන්ඩර් දැමීම සම්බන්ධයෙන්. ඒ වගේමයි මගේ අනිත් අතුරු ප්‍රශ්නේ තමයි මෙතන රැකවල් කරුවන් දෙදෙනෙක් යොදලා තියෙන අමතු. මේ රැකවල් කරුවන් දෙදෙනාට කලාප අධ්‍යාපන කාර්යාලයට රුපියල් මම හිතනවා 32,000ක වගේ මුදලක් මාසික ඇවිල්ලා තියෙනවා. ඒකර මේක ඇවිල්ලා තියෙන්නේ නාරංගල්ල මහසෙන් ගොවි සංවිධානයේ. මේ ප්‍රදේශයේම තියෙන ගොවි සංවිධානය. ඊට පස්සේ මේ නාරංගල්ල ගොවි සංවිධානයේ විසින් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා මේ දෙන්නට මේ මුදල ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම මේ සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබතුමා අමාත්‍යාංශයේ වගකීම් අමාත්‍යවරයා විදිහට මේක ඇත්තටම නීත්‍යානුකූල ගෙවීමක්ද කියන කාරණේ සම්බන්ධෙත් මම අහන්න කැමතියි.
නෑ ගරු මන්ත්‍රීතුමා, එහෙම අක්‍රමිකතා සිදුවේගෙන යනවා නම් ඒවා ගැන සොයා බලලා ඒවා නිවැරදි කිරීමට අපි සූදානම්. ඉතින් ප්‍රධාන තීරණය වන්නේ මේ තාක්ෂණ පීඨය කොහෙද කියලා හදන්නේ. ඉතින් ඒක රටට හොඳ විදිහට නේ කරන්න ඕනේ. ඉතින් එකම පීඨය නිසා කොළඹ නගරයට ආසන්න ප්‍රදේශයක එක පීඨුවීම වඩා සුදුසුයි කියන එක තමයි අපේ හැඟීම. ඒ කියන්නේ නැනෝ ටෙක්නොලොජි විද්‍යාල වලට සහාය දෙන්න පුළුවන් ඉට්‍රෙන්ඩි ආයතනය, කටුබැද්ද විශ්වවිද්‍යාලයේ මේ සියල්ලක්ම. ඒතකොට ආධුනික පුහුණුවක් අවශ්‍ය වෙනවානේ, ආධුනික පුහුණුව. ඒතකොට සමහර පෞද්ගලික සමාගම් දැන් ඩීමෝ, අශෝක් ලේලන්ඩ් වගේ සමාගම් ඉතින් මේ ඔක්කොම කරන්න වඩා පහසු වෙනවා කුලියපිටියට වඩා අගනුවරට ආසන්න ප්‍රදේශයක මේක පිහිටවනවා. ඒ අතර ගරු මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි වැරදි ක්‍රියාදාමයන් සිදුවනවා නම් මේ භූමිය තුළ ඒ සම්බන්ධයෙන් මැදහත් වෙලා ඒවා නිවැරදි කිරීමට අපි සූදානම් ගරු මන්ත්‍රීතුමා.
කොළොස් ලක්ෂ 160ක මුදලක් ඇත්තටම මේ ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට මම හොඳටම දන්නවා මේකේ මුළු සමස්ත ලංකාවේම ඉන්න ළමයි ගෙනාවයි දා මේකට මේ උසේ පැවැත්වෙන අවස්ථාවේත් මම මේක නිරීක්ෂණය කරා ඉතින් ඇත්තටම මේ අපරාධ මුදලක් ඇත්තටම දැන් මේ මුදලට ගරු එමතුමනි කවුද වා කියන්නේ එතකොට එතකොට මේ ඉඩම දැන් මේ ඉඩම මොන කිනම් කාර්යයක් සඳහාද යොදව ගන්න කියන කාරණේ සම්බන්ධයෙන් ඇත්තට අපිට විශාල ගැටලුවක් තියෙනවා ඉතින් ඇත්තටම මේවා මේ නිෂ්කරා නිෂ්කාරණයේ අකලිරාජ් කාර්යවසම්ලා කරපු වියදම් ඇත්තටම මේවට අවසානයේ මේවට වග කියන්නේ කවුද කියන කාරණේ ඇත්තටම අපිට දැනගන්න අවශ්‍යයි. අය කරගන්න කටයුතු කරන්න කියන කාරණේත් මේ අවස්ථාවේ ඇත්තටම ගරු එමුතුනේ මම මේ ගෞරවනීය සභාවෙන් අපි ඉල්ලන්න කැමතියි.
නෑ කරු කතානායකතුමනි ඒ මුදල් ආපසු ලබා ගැනීම. දැන් මේ විදිහට මේ වැරදි විදිහට මුදල් භාවිතා කරලා තිබෙනවා නම් අපි ඒක නිකන් තියන්නේ නෑ. මේ මුදල් ආපසු ලබා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගවලට අවතීනවන්ට අප සූදානම්. ඒගෙන මම හොයලා බලලා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්න ගරු කතානායකතුමනි.
කොහොමද තුමා?
ගරු මේ මන්ත්‍රීතුමා අසපු ප්‍රශ්නෙට හිටපු අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මට කෙටි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා මේ ගරු සභාවට මේ තාක්ෂණ විෂය ධාරාව හඳුන්වා දීමේ කාර්යභාරය ඉෂ්ට කළේ මම අධ්‍යාපන ඇමති ධූරයේ දරන කාලයේදී. එතකොට මේ අදාළ තාක්ෂණික ගුරුවරු පුහුණු කිරීම සඳහා මම කොරියාවේ කොයික ආයතනය සමග සාකච්ඡාවට රහසියක් පවත්තලා මේ තාක්ෂණ ගුරුවරු පුහුණු කිරීම සඳහා වඩා සුදුසු ස්ථානය ලෙස හෝමගම සියලුම ආයතන තියෙන බිංකොටසක් වෙන් කරගත්තා. මක්නිසාද යත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තාක්ෂණ පීඨයේ තියෙන හෝමගම. කොළඹ විශ්වවිද්‍යාලය තාක්ෂණ පීඨයේ තියෙන හෝමගම. මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තියෙන හෝමගම. නැනෝ තාක්ෂණික ආයතනයේ තියෙන හෝමගම. ඊළඟට මේ NSBM එක තියෙන හෝමගම. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ තියෙන හෝමගම. එතකොට මේ සියල්ලට කේන්ද්‍රීය ගුරුවරු මහාචාර්යවරු ආචාර්යවරු ලබා ගන්න පුළුවන් මේ කොළඹට සමීපයේ පීඨ ස්ථානයක තිබුණොත් විතරයි. ඒක නිසා ඒ සඳහා මම ගරු මේ කතානායකතුමනි ඇමරිකානු ඩොලර් බිලියන 13ක ණයක් නෙමෙයි ප්‍රධානයක් ආධාරයක් සත්‍යයක්වත් ගෙවන්න නැතුව ලබා ගත්තේ. ඒ සඳහා දරපු සම්පූර්ණ වියදම දරලා කිසිදු වග විභාගයක් නැතුව අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් පත් වුණාම ඒ ආණ්ඩුව බලහත්කාරයෙන් ඒක කුලිය පිටියට ගෙනිච්චා. කුලිය පිටියට කොහොමද තාක්ෂණය පුරුදු කරන්න මහාචාර්යවරු ආචාර්යවරු ගෙනියන්නේ? කල්පනා කරන්න එපා. ඒ එහෙම මෙහෙම අධ්‍යාපන ඇමතිවරු රටක ළමයෙක් අධ්‍යාපන ඇමති වුණොත් ඒ රටට වගතුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ළමයි නැති අධ්‍යාපන ඇමතිවරේ පත් කරගන්න බැරි වෙච්ච රටක ඇති වෙච්ච විනාශයක් තමයි ඒ කලේ. ඒ කුලිය පිටියට මේක ගෙනිහිල්ලා අද වෙනකන් ඒ කොරියාවෙන් ලැබුණ පරිත්‍යාගයේ පාවිච්චි කරගන්න බැරි වුණා අද වෙනකන් ඔය පොල්ගස් කැපීම හැර. ඉතින් මේ වගේම තමයි මේ යාපාන ආණ්ඩුව කරපු දේවල්.
හරි, බොහොම ස්තුතියි. සෙකන්ඩ් රවුන්ඩ් ඔනරබල් වේලුකුමාර් ස්ටිල් ඇබ්සන්ට්.
ගරු කතානායකතුමනි වේලුකුමාර් මන්ත්‍රීතුමා වෙනුවෙන් කෘෂිකර්ම ඇමතිතුමාගෙන් මගේ ප්‍රශ්න අහනවා.
සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.